SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
ඇතැම් පිරිසක් දන්නවා වෙන්නත් පුළුවන්, ඇතැම් පිරිසක් නොදන්නවා වෙන්නත් පුළුවන්. ඔස්ට්‍රේලියාවේ මේ වෙද්දි නැවතත් කෝවිඩ් ආසාදිතින්ගේ හෙළයාමක් දකින්නට තියෙනවා. ඉතින් මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තියෙන්නේ අලුත් කෝවිඩ් උපප්‍රභේදයක් වන කෝවිඩ් JN.1 කියන උපප්‍රභේදය බවට තමයි ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ. මේ වෙද්දි සැලකියුතු ආසාදිතින් පිරිසක් මේ සුවිශේෂී කෝවිඩ් උපප්‍රභේදය වැළඳීම නිසා වෛද්‍ය සහාය පතන බවටත් වාර්තා වෙලා තියෙනවා. ඉතින් අපි අද SBS සිංහල සේවයෙන් අවධානයක් යොමු කරන්නේ මේ JN.1 කියන නව කොවිඩ් උපප්‍රභේදය සම්බන්ධයෙන් අපි දැනගත යුතු කරුණු මොනවද කියන කාරණාව සම්බන්ධයෙන්. මේ කතාබහට අපිත් එක්ක දැන් සම්බන්ධ වෙලා සිටිනවා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හසන්ත ජාසින්හාරච්චි වෛද්‍යතුමන්. අයබෝන් වෛද්‍යතුමනි, සුබ උදෑසනක් කියලා පිළිගන්නවා ඔබව.
අයබෝන් ඉපුණ සුබ උදෑසනක්.
හොඳයි වෛද්‍යතුමනි, මේ JN.1 වෛරස් ප්‍රභේදය පිළිබඳව මේ වෙද්දි අනාවරණය වෙලා තියෙන තොරතුරු මොනවද? ඒ වගේම ඇතින්ම අපි මේ ගැන මේ වෙද්දි කොයිතරම් දුරකට දන්නවද? මේ ගැන මුලින්ම කතා කරමු.
ඔව්, ඇත්තටම අපි දන්නා දැන් කොවිඩ් වසංගතයත් එක්ක අපි ඔස්ට්‍රේලියාවේ මේ ගත කරන්නේ සිව්වන වසර. ඉතින් ඒ කාලයත් සමග අපි විවිධ වෛරස් ප්‍රභේදයන් උපප්‍රභේදයන් සමග කියන්නේ ඒ දරුණු රෝග කරන ප්‍රභේද සහ සම්ප්‍රේෂණ ඉතා වේගෙන් ඇති කරන ප්‍රභේද අපිට අසන්න ලැබුණා. උදාහරණයක් ඇල්ෆා, බීටා, ඩෙල්ටා, ඔමික්‍රෝන් සහ ඔමික්‍රෝන් උප ප්‍රභේදයන් පිළිබඳව අපිට මේ කාලය තුළ අසන්න ලැබුණා. මේ JN.1 කියන නව ප්‍රභේදය, ඒක ඇති වෙලා තියෙන ඔමික්‍රෝන් උප ප්‍රභේදයක් වන BA.2.86 අපි අනුවර්ත නාමයක් ලෙස හඳුන්වනවා පයිරෝලා කියලා. එහි ජාන විකෘති වීමකින් ඇතිවුවක් ලෙස බව තමයි හඳුනාගෙන තියෙන්නේ. මේක මුලින්ම හඳුනාගත්තේ ගිය අවුරුද්දේ කියන්නේ ජූලි මාසයේ පමණ බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. වෙනත් ආකාරයකින් පැවසුවොත් මේ JN.1 කියන ඔමික්‍රෝන් හි ග්‍රෑන්ඩ් චයිල්ඩ් කෙනෙක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. කියන්නේ දෙවනි පරම්පරාවෙන් ඇතිවුවක් ලෙස තමයි හැඳින්වෙන්නේ. මේතෙක් කලින් අපිට දක්නට තිබ්බ විශාලතම මියුටේෂන් වීමක් දක්නට ලැබෙන තිබුණේ මේ අර අනුවර්ත නාමයක් ලෙස අපි හැඳින්නේ පයිරෝලා නිසා. ඒක කියන්නේ WHO රිසර්චර්ස්ලා ගොඩක් අවධානයට ලක් වූ ප්‍රභේදයක්. නමුත් මේ උපකාණ්ඩෙන් අදාළ වෛරසයේ ජාන විකෘති වීමකින් ඇති වෙච්ච මේ JN.1 හි විශේෂත්වය වන්නේ ස්පයික් ප්‍රෝටීන් හි ඇති වෙච්ච මියුටේෂන් වීමක් නිසා එයට ප්‍රතිශක්ති කරන පද්ධතිය පහසුවෙන් මගහැර යෑමට හැකි වෙලා තියෙනවා. ඒ අනුව එතන මේ ස්පයික් ප්‍රෝටීන්ස් වෛරස් වල උපකාරී වෙනවා. ඒ කියන්නේ වෛරස් හා ප්‍රතිශක්ති කරන සෛල වලට බැඳීමට. නමුත් මේ මියුටේෂන් වීම නිසා එම වෛරස් ප්‍රභේදයට යන පිටුකෙන් පොළ ලිස්සල යන්න පුළුවන්. ඒ කියන්නේ ඉක්මනින් සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා තමයි මේ JN.1 පිළිබඳව අපි දැනගත යුතු වන්නේ. එම නිසා ඒ කෝවිඩ් එන්නත ලබාගෙන තිබ්බත්, කියන්නේ අප්ඩේට් වෙලා තිබුණත් අපිට නැවත කෝවිඩ් ආසාදනයට ලක්වීමට හැකියාවක් තියෙනවා. ඒත් එක්කම දැනට පවතින දත්ත අනුව මෙතෙක් ප්‍රතිශක්ති කරන පද්ධතිය මගහැර සම්ප්‍රේෂණය වීමට හැකි දරුණුම ප්‍රභේදයක් ලෙස තමයි JN.1 නම් කර තිබෙන්නේ. මේ අනුව අපි දකින්න පුළුවන් JN.1 හඳුනාගත්තෙන් පසුව ඇමරිකාව, යුරෝපයේ ඇතුළු බොහෝ රටවල්වල ඒක ඩොමිනන්ට් වේරියන්ට් එක, ඒ කියන්නේ ප්‍රධානම වේරියන්ට් එක ලෙස සම්ප්‍රේෂණය වීම ආරම්භ වෙලා තියෙනවා. ගොඩක් රටවල කියන්නේ දැන්ට USA වල වාර්තා වෙලා තියෙන 92% පමණ සම්ප්‍රේෂණයක් ඉන්නුම් කරලා තියෙන සමහර යුරෝපීය රටවල්, කියන්නේ ෆ්‍රාන්සිය, යුනයිටඩ් කිංඩම්, ඒතර ඩෙන්මාර්ක් වගේ රටවල 50%ට වඩා, සිංගප්පූරු 50%ට වඩා දැන්ට පවතින ප්‍රභේද අතරින් JN.1 කියන ප්‍රභේදය දැන් ඉහළට ඇවිල්ලා තියෙනවා. ඒ අනුව අපිට ඔස්ට්‍රේලියාවේ මේ තත්ත්වයත් ඒ ආකාරයටම දැකින්ට හැකියාවක් ලැබෙන බවට අනුමානය කරනවා. මේ ඉදිරි කාලය තුළ අපිට මේක බලා ගන්න පුළුවන් වීමට හැකියාවක් තියෙනවා. ඒ අනුව අපිට ඉතාම වැදගත් වෙනවා මේ පිළිබඳ දැන ගැනීම. ඒත් එක්ක මෙයින් ඇතිවන රෝග ලක්ෂණ ගැන කිව්වොතින් ඉහළ අර කලින් කිව්වා වගේ පරණ ස්ට්‍රේන් වලදී ඇතිවෙච්ච රෝග ලක්ෂණ තමයි දක්නට ලැබෙන්නේ. උණ, කැස්, එම්බිරිස්සාව, උගුර අමාරු, මස්පිඩු, ඇඟේ හිතේ කැක්කුම්, ඒත් එක්කම හුස්ම ගැනීමට අපහසුතාවක්, තව අමතරව කියන දරුණු රෝග තත්ත්ව සමග අපි කලින් කිව්වා වගේ ලෝන් කෝවිඩ් තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන් මේ සමගින්. ඒක තමයි අපි කියන්නේ මේ පිළිබඳ දැන ගැනීම වැදගත් වෙන්නේ.
ඔබ සඳහන් කළා මේ යම් දුරකට දරුණු ලෙස පැතිරීමේ අවදානමක් තියෙන කොවිඩ් උපප්‍රභේදයක් කියන කාරණාව. ඉතින් මේ JN.1 කොවිඩ් උපප්‍රභේදය සම්ප්‍රේෂණය වීමමින් පෙර වාර්තා වුණු කොවිඩ් උපප්‍රභේද සහ ප්‍රභේදවලට වඩා කොයිතරම් දුරකට වැඩිද සහ දරුණු බවක් දකින්නට තියෙනවද? ඒ ගැනත් සඳහන් කරමු.
ඔව්, ඇත්තටම අපි කලින් පැහැදිලි කළා වගේ JN.1 ප්‍රභේදයේ ඊග සාධනය වීමෙන් يعني USA, යුරෝප්, සිංගප්පූර් වැනි රටවල ඩොමිනන්ට් වේරියන්ට් බවට පත්තුනා කියලා දැන්ට වාර්තා වෙනවා. ඉතින් ඔස්ට්‍රේලියාවේ දක්නට ලැබෙන්නේ වාර්තා අනුව මේ ඉතාම සීග්‍රයෙන් පැතිරීමක් තමයි දැනට දක්නට ලැබෙන්නේ. ඉතින් ඒ අනුව ඔමික්‍රෝන් උපප්‍රභේද වලින් තවමත් කෝවිඩ් සම්ප්‍රේෂණයකුත් මේ අවස්ථාවේ පවතිනවා. එම නිසා තවත් ඊට අමතරව අපිට දක්නට ලැබෙන ටූ සමග තවත් වෛරස් ආසාදනයන් පවතිනවා. ඒ අනුව සම්ප්‍රේෂණයේ තවත් වැඩිවීමත් සමග අපට ගොඩක්ම බලපෑම වැඩිවීමක් එන්න පුළුවන්. ඒ අනුව සඳහන් රටවල දත්ත අපි ගත්තම JN.1 ප්‍රභේදය මගින් ඇතිවන කොවිඩ් දරුණුත්වයන් වැඩිවීමක් දක්නට ලැබීමක් නැති ආකාරයක් තමයි එය ඉතාමත් සතුටු විය හැකි කාරණාවක් වෙනවා. ඒ කියන්නේ අපි සමරයිස් කරොතින් මේකේ සම්ප්‍රේෂණය ඉතාමත් දරුණු වැඩි වෙන්න පුළුවන්. නමුත් ඒ කියන්නේ දරුණු තත්ත්වය ඇතිවීම වැඩිවීමක් දැන්ට දක්නට ලැබෙන්නේ නැහැ.
හොඳයි, මේ උපප්‍රභේදයෙන් හැමෝටම යම් තර්ජනයක් තියෙනවා. නමුත් වෛද්‍ය හසන්ත, දැන් මේ මගින් වැඩි තර්ජනයක් තියෙන වයස් කාණ්ඩ තියෙනවද? එහෙමනම් ඒ මොන වගේ පිරිසක්ද?
ඔව්, ඇත්තටම අපි බැලුවොතින් වයස් කාණ්ඩේ 75ට වඩා වැඩි කාණ්ඩයට දරුණු තර්ජනයක් ඇති වෙන්න පුළුවන් කියලා සොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම අපිට කියන්න ඕන ඔස්ට්‍රේලියාවේ කොවිඩ් බූස්ට් එන්නට පසුගිය මාස 6 කාලය තුළ ලබා සිටින සංඛ්‍යාවේ ඉතාමත් අඩු ප්‍රමාණයක් ලෙස තමයි දැන්ට වාර්තා වෙන්නේ. 23ක් පමණ කාණ්ඩයක්. ඒ අතරින් ඒජ් කෑවල ඉන්න කාණ්ඩේ 30ක් පමණ ප්‍රමාණයක් තමයි දක්නට ලැබෙන්නේ. ඉතින් ඔවුන්ට කොවිඩ් ආසාදනය වීමේ තර්ජනයේ වැඩිවීමක් වෙන්න තියෙන JN.1 උපකාණ්ඩේ හින්දා එමගින් සංකූලතා ඇතිවීමේ හැකියාව වැඩි වෙනවා. ඒත් එක්කම ප්‍රතිකාර ලැබීමට ඇතිවෙන කාණ්ඩයේ ඉහළ යාමක් දක්නට ලැබෙනවා. ඒත් එක්කම අවාසනාවන්ත ලෙස මරණ පවා ඇතිවීමේ වැඩිවීම දක්නට ලැබීම හැකි වෙනවා. ඒකින්ද මේ වයස 75ට වැඩි කාණ්ඩයට ඉතාමත් වැදගත් වෙනවා මේ සම්බන්ධයෙන් බූස්ටර් වැක්සින් එක ලබා ගැනීමත්. ඒගොල්ලෝ පසුගිය මාස 6 තුල ලබාගෙන නැත්තම් ඒත් එක්කම මේ තර්ජනයට ලක් වෙන්න පුළුවන් අනිත් කාණ්ඩේ තමයි ඉමුන කොම්ප්‍රොමයිස්. ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණ අඩු පුද්ගලයන්. අපි කලින් පැවසුවා සාකච්ඡාවලදී කිව්වා මේ අදාළ පුද්ගලයන් කියන්නේ ලේපිලිකා සමන් අවයව බද්ධ කරපු අය, යන අනිත් ප්‍රතිශක්තිකරණ අඩු රෝගීන්, ස්නායු රෝගී, තදවත් වකුගඩු, ලියවැඩියා සහ කියන්නේ ඩයලයිසිස් පවා කරන රෝගීන්, කියන්නේ HIV ආදා ආසාදනයන් තියෙන ඒ කාණ්ඩේ ප්‍රතිශක්තිකරණ අඩු පුද්ගලයන්ට මෙම JN.1 මගින් ඉක්මනින් රෝගේ බෝ වීම හැකියාවක් තියෙන නිසා ආසාදනය වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒත් එකම අපි දන්නවා ඇබොරිජිනල්, ටොරස් ස්ට්‍රේට් අයිලන්ඩර්ස් ලගේ ප්‍රතිශක්තිකරණ අඩු කාණ්ඩයන් සහ කුඩා ලදරුවන්ගේ ප්‍රතිශක්තිකරණ අඩුවීමක් නිසා ඒගොල්ලන්ට ආසාදනය වීම හැකියාවක් තියෙනවා. ගැබිණි මාතාවන්ගේ ප්‍රතිශක්තිකරණ අඩුවීමක් නිසා ඒගොල්ලන්ට ආසාදනය වීමේ හැකියාවක් තියෙනවා කියලා තමයි කියන්න පුළුවන්.
ඔව්, දැන් මේ වෙද්දී ඔස්ට්‍රේලියාවේ තියෙන කොවිඩ් එන්නත්, ඒ වගේම අපි ලබාගෙන තියෙන කොවිඩ් එන්නත් සහ බූස්ටර් එන්නත් වලින් මේ සඳහා ඇතෙම නිසි ආරක්ෂාවකුත් ලැබෙනවා. අවසාන වශයෙන් ඒ ගැනත් සඳහන් කරමු වෛද්‍යතුමනි.
ඔව්, ඒක ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ගොඩක් අයට හිතනවා ඇති ඇයි අපි මේ බූස්ටර් එන්නත් ලබා ගන්නෙ, දැන් කොවිඩ් ඇවිල්ලා දැන් අවුරුදු 4ක් පමණ ගත වෙලා තිබියදී කියලා. අපි දන්නවා දැන් ඒ අවුරුද්දේ දෙසැම්බර් මාසේ ඉඳලා අපේ ඔස්ට්‍රේලියාවේ මොනවේලන්ට XBB 1.5 නව බූස්ට වැක්සින් එකක් ඒකට ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. එමගින් අනාවරණය වෙලා තියෙන්නේ ඔමික්‍රෝන් උපප්‍රභේද සඳහා ඉතා හොඳ ප්‍රතිශක්තිකරණයක් එම ප්‍රතිශක්තිකරණයෙන් ලැබෙනවා කියලා. එසේම එම එන්නත් කරන්නේ නව ප්‍රභේද හා උපප්‍රභේද වන JN.1 සහ අපි කලින් කිව්ව අර පයිරෝලා වගේ උපප්‍රභේදවලට ක්‍රොස් ඉමුනිටි එකක්, ඒ කියන්නේ පාර්ශ්වික ප්‍රතිශක්තිකරණයක් ලැබෙන බවට පරීක්ෂණ මගින් තහවුරු වෙලා තියෙනවා. ඉතින් මගින් කෝවිඩ් හි ඇතිවන සංකූලතා ඇතිවීම වැළැක්වීමටත් ඒත් එක්කම අපි කිව්ව වගේ ආරෝග්‍ය ශාලාවලට පැමිණෙන රෝගීන් ගන්න අඩු කිරීමටත් මරණ තත්ත්වයන් පවා ඇතිවීම අඩුවීමටත් මගින් කියන ප්‍රතිශක්තිකරණය ලැබීමෙන් උපකාරී වෙනවා. ඉතින් එම නිසා විශේෂයෙන්ම කෝවිඩ් ආසාදනය වීම අවදානමක් ඇති පිරිසට අවසන් මාස 6 තුළ බූස්ටර් එන්නතක් ලබා ගැනීම මගින් කෝවිඩ් ශරීර ප්‍රතිශක්තිකරණය යාවත් කාලීන කළ ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. මේ JN.1 තත්ත්වය යටතේ වැඩි තර්ජනයක් තියෙන කාණ්ඩයට මේ සම්බන්ධයෙන් වැක්සින් ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒත් එක්කම කියන්න ඕනේ මේ සම්බන්ධ කෝවිඩ් සම්බන්ධයෙන් අපිට කරන්න පුළුවන් අර කලින් අපි දැනගත්ත දේවල් ඒ අනුව ලෙහෙසියෙන් අපිට කරගන්න පුළුවන් දේවල් තියෙනවා. කෝවිඩ් ආසාදනය වැළැක්වීමට අපි කියන 6 steps for staying ahead of covid කියලා. ඒකේ ප්‍රධාන පළවෙනි ස්ටෙප් එක විදිහට ගත්තොත් අපි මුඛ ආවරණයක් පළඳවන්න පුළුවන්. ඒක මුහුණට හොඳට සවිවන වර්ගයේ හොඳ මුඛ ආවරණයක් පළඳීමෙන් ඒක අපිට වළක්වා ගන්න පුළුවන්. ඒත් එක්කම වැක්සින් කියන්නේ ප්‍රතිශක්තිකරණය එන්නත් කරණය ලබා ගැනීමෙන් අපට ඒ දේ වළක්වා ගන්න පුළුවන්. විශේෂයෙන් අපි පැවස වගේ අන්තිම මාස 6 තුළ එන්නත් කරණය ලබාගෙන නැති කාණ්ඩයක ඒක ලබා ගැනීම අපට වළක්වා ගන්න පුළුවන් පහසුවෙන්ම. ඊට පස්සේ අපි කියන එළියෙන් කියන්නේ හොඳ ෆ්‍රෙෂ් එයර් ලබා ගන්න කියලා, කියන්නේ ජනෙල් දොරවල් ඇරලා තිබීමෙන් අපිට ඒ කියන්නේ ඒ වෛරස් තත්ත්වය ඉන්ඩෝ ප්‍රදේශයක හිටියත් ඒකේ එන්න පුළුවන් ආසාදනය ඉක්මනින් ලැබෙන පුළුවන් ඒක වළක්වා ගැනීම හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි හිතනවා නම් අපිට රෝග තත්ත්වයන් තියෙනවා නම් ඒක ටෙස්ට් කර ගැනීමෙන් අපිට පුළුවන් ඒකේ අනිත් අයට හැදෙන එක වැළැක්වීමටත්, ඒ කියන්නේ අපි පොසිටිව් වුණොත් අනිත් කරුණ තමයි අපි ගෙදර සාමාන්‍ය දවස් 5ක් පමණ නිදාසෙ කියන්නේ රෙස්ට් එකේ සිටීමෙන් අනිත් අයට සෑදෙන එක වැළැක්වීමටත් හැකියාවක් තියෙනවා. ඒත් එක්කම අපි දන්නා අනිත් කරුණ තමයි ඇන්ටි වෛරස් ගන්න පුළුවන් සාමාන්‍ය එලිජිබල් කට්ටියක් ඉන්නවා. ප්‍රධාන දවස් 5 ඇතුළත පොසිටිව් වීමත් සමග ඒ අයට වෛරස් ඇන්ටි වෛරල් මෙඩිකේෂන් ලබා ගැනීමෙන් මේ තත්ත්වයේ සංකූලතා ඇතිවීමත් අඩු කරගන්න පුළුවන්. මේ කරුණු 6 ඉතාමත් වැදගත් වෙනවා කෝවිඩ් අපිට ස්ටේ හෙඩ් ඔෆ් කෝවිඩ් ඉන්ද. ඉතින් මේ ගැන ඇත්තටම දැනුවත් කිරීමත් වැදගත් වෙනවා.
ඔව්, අපි අද SBS සිංහල සේවයෙන් අවධානයක් යොමු කරමින් සිටි ඔස්ට්‍රේලියාවේ කෝවිඩ් ආසාදන ඉහළ යාමට මේ වෙද්දී හේතු වෙලා තිබෙන කෝවිඩ් JN.1 වෛරස් ප්‍රභේදය ගැන සහ අපි මෙමගින් කෙතරම් දුරකට ආරක්ෂිතද, ඒ වගේම ආරක්ෂා වීමට සිදු කළ යුතු දේ පිළිබඳව මේ සඳහා අපිත් එක්ක සම්බන්ධ වුණේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් හසන්ත ජාසින්හාරච්චි වෛද්‍යතුමන්. එමනම් වෛද්‍යතුමනි, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ ආකාරයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා අපිව දැනුවත් කළාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයිබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.